notice and motions of notice of motions and orders of the day. Number one, Honorable Anil Jayanta.
Garu Kathanayaka Thumani. අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 සහ 2 ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි දෙකක් පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
Item number 1 and 2 has been mentioned. To start the debate, Honorable Dr. Anil Jayanta, you have 14 minutes.
14 minutes. බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද දින මේ විවාදයට බඳුන් කරන්නේ විශේෂයෙන්ම ජාතික ආර්ථිකය ඇතුලේ ඒ විදේශ වෙළඳාමා සම්බන්ධ වෙන 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතට ගෙනෙන ලබන සංශෝධන ගෙනෙන ලබන රෙගුලාසි දෙකක් පිළිබඳව මේ පිළිබඳව දේවරුවේ රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සභාපතිතුමා විසින් මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. එහිදී මේ දීර්ඝ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එහි පසුබිම ඒ වගේම ඔවුන්ගේ නිරීක්ෂණ සහ නිර්දේශ තියෙන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමස්තය අරගෙන බලපුවම අපිට පැහැදිලි වෙන දේ තමයි මේ රෙගුලාසි තුලින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි යම් ආකාරයක අවිධිමත් භාවයන් මේක ඇතුලේ තිබුණා නා කාර්යක්ෂමතාවයන් තිබුණා නා විශේෂයෙන්ම අපනායනයේ ආනායනයේදී මේ තෝරාගත්තු ශේත්‍ර දෙකක පමණයි මේ ගෙනන ලද රෙගුලාසි විසින් එන්නේ අකාර්යක්ෂමතාවයන් අවම කර ගැනීමට අධීක්ෂණ යාන්ත්‍රණයේ වැඩි දියුණු කර ගැනීමට ඒ වගේම අපේ නීති රීති මේ රෙගුලාසි අතර තියෙන සමහර පුංචි හිල් අඩුපාඩු උපයෝගී කරගෙන යම් කණ්ඩායම් විසින් නීති විරෝධී ආකාරයට කටයුතු කිරීමෙන් අයතා ලාභ ප්‍රයෝජන උපයා ගැනීමට තිබිච්ච ඉඩකඩකුත් ආවරණය කරමින් වසන්කව ආවරණය කරමින් වඩාත් හොඳ තරගකාරී පරිසරයක් පොදු පරිසරයක් නිර්මාණය කරලා දෙන්න තමයි මේ රෙගුලාසි ඉදිරිපත් කරන්නේ. එම නැති වුණකොට නිසි පරිදි බදු ගෙවලා නීතියට අනුව වැඩ කටයුතු කරන අයටත් යම් අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒතර අපි සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයේ සමබිමක් පොදු බවක් රැකගන්න මේවා උදව් වෙනවා. ඒ අනුව 2026 අංක 5 දරන රෙගුලාසි යටතේ ඉදිරිපත් කරන ලබන්නේ දැනටමත් අපේ රටේ තියෙන යම් අමුද්‍රව්‍ය විශේෂයෙන් ලෝහ ආශ්‍රිතව අමුද්‍රව්‍ය විශේෂ වර්ගීකරණ ගණනාවක් තියෙනවා. ඒවා අපනයනය කිරීමට බලපත්‍ර ලබා ගන්නට වෙනවා. නමුත් ප්‍රශ්නේ පැන නැගිලා තිබින්නේ ඒවා අපනයනය කිරීමේදී යම් සංයෝජිත අර කේත භාවිතා කරපුවාම සීමා සහිත කේත යටතේ ඒ අපනයනය කිරීමට බලපත්‍ර අරගෙන යන්න දීලා තියෙන්නේ. විශේෂයෙන් මේ අපනයනය කිරීමට ඒක වළක්වලා තියෙන හේතුව තමයි ඒ බලපත්‍ර ලබා දෙන හේතුව තමයි දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා දේශීය කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මේවා යොදවා ගැනීම පළමු කොට. මොකද අපේ රටේ තියෙන කාර්මික සංවර්ධන මණ්ඩලය මේ අමුද්‍රව්‍ය භාවිත කරලා නිෂ්පාදනයට ලබා දුන්නත් නිෂ්පාදන අවශ්‍යතාවයෙන් අමුද්‍රව්‍ය අවශ්‍යතාවයෙන් 1%ක් විතර තමයි සම්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කියලා තියෙනවා. මේ සංශෝධන මගින් ඒ අදාළ පාලනයන් සිද්ධ කළොත් මේ දිබෙන අමුද්‍රව්‍ය 25%ක වගේ ප්‍රමාණයකට වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සිද්ධ වෙලා තිබිච්ච තත්වය තමයි ඒ කේත අවභාවිත කරමින් වෙනත් ආකාරයක නීති විරෝධී විදියට මේවා අපනයනය කරලා තියෙනවා. විශේෂයෙන් මේ ලෝහ වර්ග යවන්න බැරි දේවල් වෙනත් ආකාරයකට ආකෘතිය වෙනස් කරලා වෙනත් භාණ්ඩ විදියට වෙනත් සංකේත යටතේ යොදලා තිනවා. ඒ අනුව ගත්තාම එමගින් සිද්ධ කරනු ලබන්නේ නීති විරෝධී ඒ අපනයනයන් වළක්වන ගමන්ම දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීම සඳහා උදව්වක් ලබා දීම. දෙවැනි රෙගුලාසිය තමයි 2026 අංක 6 දරන මේ රෙගුලාසිය. මෙය විශේෂයෙන්ම ඉක්මනින්ම ඇතුළත් කරන්න පාදක වෙන්නේ 2023 ඉඳලා 26 දක්වා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල ලැබිච්ච පැමිණිලි තොරතුරු ඔවුන්ගේ විමර්ශනයන් අරා තෝයාගත්තු තොරතුරු මගින් වාර්තා තුනක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වාර්තා තුනේදී ප්‍රධාන වශයෙන්ම හොයාගත්තු කාරණය තමයි බහණ්ඩ ආනයනය කිරීමේදී දැනට අපිට තියෙනවා යම් ක්‍රමවේදයක් ප්‍රතිපාදනයක් තියෙනවා. ඒ බහණ්ඩ ආනයනය කිරීමට අදාළ රේගුවේ ඒ ක්ලියරන්ස් ලබා ගන්න කලින් ඇඩ්වාන්ස් පේමන්ට් කිරීමේ ඉඩකඩක් තියෙනවා. ඒක බහණ්ඩ ආනයනය කරනකොට ගෙවීමේ ක්‍රමවේද විවිධාකාරයට තියෙනවා. ඒදී යම් ආකාරයක පහසුවක් ලබා ගැනීමට ආනයන කරුවන්ට මේ ඇඩ්වාන්ස් පේමන්ට්ස් කරන්න පුළුවන්. හැබැයි ඒ ඇඩ්වාන්ස් පේමන්ට් එක කරාට පස්සේ ඒ ආනයන කරු විසින් තමුන් ගෙනෙන බහණ්ඩ පිළිබඳ විස්තර ඒ ආනයනය කරලා අදාළ මුදල් ගෙවීම් සිදු කරලා ඒ බහණ්ඩ ලංකාවට ගෙන ගන්නට ඕනේ. ඒ නිසා මේ ප්‍රතිපාදනයේ ඇතුලේ තිබුණේ මේ ඇඩ්වාන්ස් පේමන්ට් එක කරලා කලින් ගෙවීම කරලා ඔවුන්ට ඒ ආනයන කරුට වගකීමක් තිබුණා. ඒ බහණ්ඩ වර්ගය අනුව ඒක අමුද්‍රව්‍යයක් නම් පරිභෝජන භාණ්ඩයක් නම් දින 180 කුත් ඉන් එහා යන කාර්මික උපකරණයක් නිෂ්පාදනයට යොදා ගන්න භාණ්ඩයක් නම් දින 360 කුත් සමහර අවස්ථාවලදී දින 730ක් කියන අවුරුදු දෙකක් වගේ දීර්ඝ කාලයකට ලබා දීලා තිබුණා බහණ්ඩ ගෙන එන්න. ඉතින් මෙන්න මේ පරීක්ෂණ වලින් හොයාගෙන තිබිච්ච කාරණේ තමයි මේ ඇඩ්වාන්ස් පේමන්ට්ස් හරහා යවලා තියෙන ඩොලර් වලට සාපේක්ෂව කිසිදු බහණ්ඩයක් ලංකාව ඇතුළට ඇවිල්ලා නැහැ. ඒක ඉතාම බරපතල කාරණයක්. මේ සිදුවීම් සිද්ධ කරලා තියෙන්නේ ඒ නීතිමය පැත්තේ තිබිච්ච ඒ හිලෙන් රිංගලා ගිහිල්ලා ආවරණය කරගෙන ඒ වගේම මේ තොරතුරු වලදී පැහැදිලි වෙනවා ඉතාමත් සීමා සහිත කණ්ඩායමක්. පුද්ගලයන් වශයෙන් ගත්තාම දැනට මේ හිලදරව් වෙලා තියෙන තොරතුරු තව ඉදිරියේදී ඉන්න පුළුවන්. පුද්ගලයන් 55 දෙනෙක් සමාගම් 107ක් වැනි කණ්ඩායමක් විසින් තමයි මේ කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඩොලර් එළියට ගලා යෑම ඩොලර් වලින් ගත්තාම ඩොලර් මිලියන 715 වගේ විශාල ප්‍රමාණයක් ඒක අපේ ගෙවීම් ශේෂ තුලටත් අහිතකර විදියට බලපාන තත්වයක් තියෙනවා. මොකද මෙහි තියෙන භයානකත්වය අපි දන්නවා විදේශ ගෙවීම් කරනකොට අපි ඔය උන්ඩියල් හුවාලා එවැනි දේවලුත් කියන නීති විරෝධී ආකාරයට සමහර අවස්ථාවලදී ආනයනකරුවන් මෙවැනි නීති විරෝධී ක්‍රමවලින් මුදල් යවලා බහණ්ඩ ගෙන්නා ගන්නවා. එතකොට ගත්තාම ඒ අපිට බදුවයි මීමක් ගැටලුවක් තියෙනවා. වුණත් අවසානයේදී මේ දෙක සංසන්දනය වෙනවා බහණ්ඩ එනවා. නමුත් මෙන්න මේ තත්වේදී ඒ බහණ්ඩ ලංකාවට ඇවිල්ලා නැහැ. ඒක ඉතාම ගැටලු සහිත තත්වයක්. ඒ නිසා අපි කරන ලද රෙගුලාසි වලින් කරන්නේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකක්. ඒ බැංකු කරුවා මේ මුදල් ඇඩ්වාන්ස් පේමන්ට් එක කරනකොට රේගු දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ බැංකුවේදී ඔවුන් මුදල් ඇඩ්වාන්ස් කරන්න කලින් විශේෂ තොරතුරු ගණනාවක් ප්‍රධාන වශයෙන් ඉතාමත් වැදගත් වෙන එකක් තමයි අපි සාමාන්‍යයෙන් ගනුදෙනු කරගේ තොරතුරු ගන්න අතර මේ ඒ ගනුදෙනුවට දැන් ඔය TIN tax identification number වගේ එකක් තියෙනවා ඒ බදු ගෙවන්න හඳුනා ගැනීම. නමුත් ඒ තියෙන්නේ එක් පුද්ගලයෙකුට ඒ ආයතනයකට එහෙම නැත්නම් person කෙනෙකුට. හැබැයි තනි පුද්ගලයෙකුට පුළුවන් විවිධ ආනයන ප්‍රමාණයක් කරන්න. ඒ නිසා ඉතාමත් වැදගත් වෙන එකක් තමයි මේ unique identification number එක. එන්නේ unique identification number එක මේකෙන් අනිවාර්ය කරනවා සෑම ගනුදෙනුවකටම ඒ number එක අවශ්‍ය කරනවා. ඊට අමතරව ඒ ගනුදෙනු කරුවා පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා ඒ තොරතුරු. ඒ වගේ මුදල් ලබන්නා පිළිබඳ තොරතුරු ප්‍රේෂණ දිනය මුදල් වර්ගයේ මෙයින් අපිට ආවරණය කරගන්න පුළුවන් යම් අකටයුත්තක් වැරදි ගනුදෙනුවක් සිද්ධ වුණොත් ඒ පිටිපස ඉන්න පුද්ගලයන් හමාගෙන යාම පරීක්ෂණ කටයුතු දියුණු කර වැඩි කර ගැනීමට මේක උදව් වෙනවා. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවෙන් ගත්තාම ඔවුන් දැන් ලියාපදිංචි කරලා ඉන්නට ඕනේ ආනයන තනට එන්න. එතකොට ලියාපදිංචියට මේක අපි රෙගුලාසිය පනවපු ගම පුංචි තදබදයක් පැන නැගුණා. ලියාපදිංචි කර ගැනීමට යම් කාල පමාවක්. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ යූසුලුව ඒ කටයුතු ඉෂ්ට කරලා ඔවුන් සතුව තියෙනවා ලියාපදිංචි ආනයන කරුවන් 15100ක් මේ වෙනකොට ඒ සියලු කටයුතු සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. එය ස්වයංක්‍රීයවම බැංකු පද්ධතියට සම්බන්ධ කරාට පස්සේ ඒ කටයුතු වේගයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම මෙතන ගැටගැහිලා තියෙනවා තව විශේෂ කාරණයක් සඳහන් කරන්නට ඕනේ. අපි නීති රීති වෙනස් කිරීමේදී සංශෝධනය කිරීමේදී අලුතින් නීති රීති හඳුනා ගන්න අතරතුරේදී ප්‍රධාන වශයෙන්ම මේ ආනයනය සඳහා මුදල් යැවීමේදී 1953 අංක 24 දරන විනිමය පාලන පනත අවෝසි කරලා 2017 අංක 17 දරන විදේශ විනිමය පනත ඉදිරිපත් කරනකොට සිදුවෙච්ච ඒ හොඳ ඉතින් කරාවෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. නමුත් එතන යම් හිදසක් නිර්මාණය වෙලා තියෙනවා. කලින් විදේශ විනිමය පනත යටතේ මෙවැනි ආකාරයක නීති විරෝධී ආකාර ගෙවීම් සිදු කරපුවාම ඒ අපරාධමේ වරදක් බවට පත් වෙනවා. ඒ නිසා අපරාධමේ වරද යටතේ අදාළ නඩු කටයුතු වලට යන්න පුළුවන් කම තිබෙනවා. නමුත් මේ 2017 අංක 17 දරන විදේශ විනිමය පනත යටතේ ඒ සියලු අපරාධමේ වරදකට ගෙනෙන්න පුළුවන් විදේශ මුදල් රටින් බැහැර කිරීමේ කාර්යයන් නොන් කම්ප්ලයන්ස් ඒ කියන්නේ අනුකූලතාවය නොදක්වන සිවිල් වරදක් විදිහට ඒක පරිවර්තනය වෙනවා. ඒ අනුව අපිට සිද්ධ වෙන කාරණේ වෙන්නේ සිවිල් වරදක් වුණාම දඩයකට තමයි යටත් වෙන්නේ, විශේෂයෙන් මහ බැංකුව වල දඩයකට යටත් වෙනවා. විශේෂයෙන් මේ වගේ සැලසුම් සහගතව වංචා කරන අය, අපරාධ කරන අය මේ දඩයක් ගෙවන්න ඉතර මේ වැරදි විදිහට දකින්න ඉතර අමාරු කාරණයක් නෙමෙයි උන්ට. දඩයක් ගෙවලා යන එක නිසා අපිට වගකීමක් තියෙනවා මේ තත්ත්වයට. මොකද දැන් ඉදිරිපත් කරන රෙගුලාසිය බලාත්මක වෙන්න නම් මේ අතර මහ බැංකුව, බැංකු රේගු දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම සමාගම් රෙජිස්ට්‍රාරය, එතනත් ගැටලු ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. ඒ කණ්ඩායම් එකට ඒකාබද්ධ කරලා තොරතුරු පද්ධතිය සකස් කරලා තොරතුරු බෙදාගෙන ඒ කටයුතු සිද්ධ කළත් ඒක සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද තවත් නීතිමය පැත්තකින් මේ වැරදි විදියට රටින් මුදල් පිටපත් කළොත් ඔවුන් සිවිල් වරදක් නැත්නම් නොන් කම්ප්ලයන්ස් වෙන නිසා අපරාධමේ වරදකට එය හසු කර ගන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපි අදහස් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නට මේ 2017 අංක 14 ධර්මයේ විදේශිකුණේ පනත තියෙන මෙන්න මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා යම් ආකාරයක නීති විරෝධීව කරනු ලබන එවැනි මුදල් වලදී ඒ වැරදි අපරාධමේ වරදක් විදියට නිර්වචනය කර ගැනීම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෑත කාලයේ තවත් අපි ප්‍රවෘත්ති පළ වෙනවා මේ පසුගිය සතියේ මේ ආනයන සම්බන්ධයෙන් තවත් ආනයන කරුවෙකු අත්අඩංගුවට පවා පත් වෙලා තිබුණා. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ තියෙන බලතල යටතේදී සාමාන්‍යයෙන් අත්අඩංගුවට පත් වෙන්නේ නැහැ. ඔවුන්ට තියෙන්නේ යම් වරදක් සිදු කරලා නම් දඩ ගැසීමක්. නමුත් අපි විමසලා බැලුවා ඒ ආනයන කරු සම්බන්ධයෙන් තත්ත්වය මොකක්ද කියලා. එතෙන්දිත් දැනට හෙළිදරව් වුණ කාරණේ තමයි එතනත් හෙළිදරව් වෙලා තියෙනවා සමාගම් 30ක් උපයෝගී කරගෙන මේ ආකාරයටම මුදල් යවල යම් ආකාරයක බහන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ අන්ඩර් වැලියුේෂන් එකක් තමයි එතන පැන නැගිලා තිබෙනේ. නමුත් මේ අදාළ ආනයන කරු විසින් මූලිකවම රේගු දෙපාර්තමේන්තුවට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සහයෝගය නොදැක්වීම මත තමයි අත්අඩංගුවට අරන් තියෙන නිසා සමාජයේ වැරදි මතයක් එනවා. ආනයන කරුවන් ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගන්නවා, වරද කරනවා කියලා නෑ. කිසිදු ආකාරයකට නීතිය ක්‍රියාත්මක කරන්න සහයෝගය දෙන අය නීතියානුකූලව ව්‍යාපාර කටයුතු කරන අය, නීතියට අවනතව කර කටයුතු කරන අයද නිසි ආකාරයට ඒ සහාය දක්වන අයද කිසිදු ආකාරයකට බිය යුතු වන්නේ නැහැ. මේවාදී පවතින නීති රීති පද්ධතිය අනුව තමයි කටයුතු කරන්නේ. මොකද ඒ කාරණේත් මම ඉදිරිපත් කරන්නට ඕනේ සමාජයේ වැරදි අදහසක් යන එක. ඒ වගේම අපි මේ යම් ක්‍රියාමාර්ග ගත්තා, විශේෂයෙන්ම විදේශීය වෙළඳාමේදී, විදේශීය සංචිතවලදී, ඒ වගේම විදේශ විනිමයේදී වෙළඳපළ තියෙන යාන්ත්‍රණයට පිටින් බලපාන සාධකත් නිසා, බාහිර සාධක අපිට පාලනය කරගන්න බැරි සාධක නිසාත් යම් යම් ගැටලු පැන නැගිලා තිබුණා. එවැනි එක් අවස්ථාවක් තමයි වාහන ආනයනය සම්බන්ධයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබට මතක ඇති ආණ්ඩුව තීන්දුවක් ගත්ත ශනිකව මාස 3කට තෝරාගත්තු වාහන කාණ්ඩයකට ආනයන අධිභාරය 50%කින් වැඩි කරන්න. ඒ අවස්ථාවේදීත් විවිධ චෝදනාව එක වැඩ කරේ නැහැ. ඒ තොරතුරු ගිහිල්ලා මිනිස්සු වැඩිපුර ආනයනය කරලා තිබුණා කියලා. නමුත් මම සතුටුයි මේ සභාවට ඉදිරිපත් කරන්න ජූලි මාසයේ ඇතුළතදී පළවෙනි දින 21 ඇතුළතදී මේ වෙනකොට ඒ තත්ත්වය පාලනය වෙලා තියෙනවා. අවසාන දින දෙක ජූලි 20 21 වෙනකොට දිනකට එවැනි ආනයන වාහන ආනයනය සඳහා අදාළ LC පත්‍ර නිකුත් කරලා තියෙන්නේ ඩොලර් මිලියන 1.81ක් සහ ඩොලර් මිලියන 1.9ක් ඇවරේජ් එක සාමාන්‍යය ගත්තාම මේ දින 21ට 3.5ක් වගේ මට්ටමකට තියෙන්නේ. ඒ නිසා එවැනි තත්ත්වෙනුත් පාලනය වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ හැමතිස්සෙම මේ පවතින තත්ත්වයන් යටතේදී ප්‍රධාන වශයෙන් අපිට තිරසර සියල්ල සහභාගී වෙන 7% ඉක්ම වූ ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් අපි අත්පත්කතරවතු ස්ථාවරත්වයෙන් ඔබට ගිහිලා අපි මුහුණ දෙන විශාල ප්‍රශ්න ගණනාවකට මූලික පදනම් වෙන ආර්ථික ස්ථාවරත්වයත් ආර්ථික වෘද්ධියත් අත්පත් කරගැනීමේ දිශාවට. ඒ සඳහා ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන්නේ නිසි පරිදි වඩාත් ගුණාත්මක දීර්ඝකාලීන ආයෝජන කැඳා ගැනීම. ඒ වගේම විදේශීය වෙළඳාම පුළුල් කර ගැනීම. ඒ නිසා අද ඉදිරිපත් කරන ලද මේ රෙගුලාසි වලින් සිද්ධ කරනු ලබන්නේ එන්න ඒ පරිසරය තව තව පුළුල් කරන්න, ඒ කාර්යක්ෂම කරන්න, අධීක්ෂණ කටයුතු පහසු කරගන්න තමයි මේ රෙගුලාසි වැදගත් වෙන්නේ කියන කාරණේ සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.